දෙදහස් දාසේ වසරේ හත්වැනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන මේ අවස්ථාවට සහභාගි වෙන්නේ සියලු දෙනාම අවබෝධය පිණිස ප්‍රත්‍යක්ෂතාවය පිණිස වෙන තැන්වලට ගියාම අපේක්ෂාවක් නැහැ ජීවිතයේ ධර්මයෙන් පූර්ණත්වයට පත් කරගන්න පුළුවන්ද බැරිද කියලා. නමුත් පිට පුළුවන් මේ දේශනාවන් තුළින් ජීවිත අවබෝධය ඇති කරගන්න, නිර්වාණගාමී ප්‍රතිපදාව අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, මේ ජීවිතයේදීම නිවන් මඟට පත්තුණු කෙනෙක් බවට පත් වෙන්නට අවකාශය ලැබීම සුවිශේෂයි. ඒ නිසා තමයි මේ පිළිතුරු සියලු දෙනා මේ අවස්ථාවට පත් වෙලා ඉන්නේ. ඒ අවබෝධයේ අසිරිමත් දෙයක් හුදු දැනුමක සීමාවක් නෙමෙයි, තමන්ගේ ආත්ම පරිවර්තනයක් ඇති කර ගන්න ලැබෙන අවස්ථාවක්. එය අසිරිමත් මොහොතක කොයි වෙලාවක හරි කොතනක හරි ඒ ශක්තියින් වඩාගෙන යන කෙනෙකුට අවකාශය ලැබෙනවා ඒ ජීවිත අවබෝධයෙන් අවදි වෙන්න. ඒ අවදි වීම කොතෙන්දී හරි ඒක සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ වඩා ගන්න, දියුණු කර ගන්න ශක්තියින් මත කියලා අපි කල්පනා කරන්න ඕන. එනිසා අපිට අවශ්‍යයි ලෝකෝත්තර කුසලය වර්ධනය කරන්න. ලෝකෝත්තර කුසලය කියන්නේ කුමක්ද? සාමාන්‍ය වචනයෙන් කතා කරොත් අලෝභ, අද්වේෂ, අමෝහ කියන්නේ ලෝකෝත්තර කුසල. ලෝකෝත්තර කුසලයේ ස්වභාවය පිනක් වගේ නෙමෙයි. පිනක තියෙන්නේ හිතේ ප්‍රසාදනීය ගුණයක් සමග යහපත් වූ මතක සටහන, යහපත් වූ කර්ම ශක්තියක් වලයක් ඒක කියනවා. නමුත් මේ ලෝකෝත්තර කුසලයේ වඩා දියුණු කරගන්න කෙනාට ලැබෙනවා ඊටත් වඩා සුවිශේෂී අන්දමින් මේ ලෝකෝත්තර කුසල තත්ත්වය. කොහොමද ඒක තමන්ට දැනෙන්නේ? තමන්ගේ සිත දවසින් දවස සැහැල්ලු වෙනවා, තමන්ගේ ගත දවසින් දවස සැහැල්ලු වෙනවා, තමන්ගේ හිස දවසින් දවස සැහැල්ලු වෙනවා, හාත්පස නිවුණු ගුණයක් ටිකින් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට අපි කියනවා නිවන් දකිනවා. එහෙම නැත්නම් නිරෝධගාමී ප්‍රතිපදාව දකින්, අවබෝධ කරගන්නමින් ඉස්සරහට ගමන් කරනවා කියන එක. අපි එක දණක හිර වෙන්න හොඳ නැහැ. මෙන්න මේ සමාධිය තමයි මේ ධර්මය. සිතුවිලි නැතුව ඉන්න එක තමයි මේ ධර්මය කියලා එක තැනක හිර වෙන්න එපා. හැම මොහොතකම මනස ලිහිල් කරනකොට තමයි මනසේ තියෙන ස්වභාවයන් අවබෝධ කරගැනීමෙන් අත්හරමින් ඉස්සරහට යන්න පුළුවන්. එක තැනක නතර වීම නෙමෙයි කරන්න ඕන. හිත නතර වෙනතුරු අපි ගමන් කරන්න ඕන. උදාහරණයක් කියතොත් කන්දක් මුදුනට යන කෙනා ඉදිරියේ නගින්නට පඩියක් තිබේ නම් ඒ හැම පඩියකටම අඩියක් තියන්න ඕන. කන්ද මුදුනටම ගිහාම නතර වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ නතර වීම සිද්ධ වෙන්නේ පඩියක් නැති නිසා. ආන්න එවන් වූ නතර වීමක් තමයි ආධ්‍යාත්මය තුල සිද්ධ වෙන්නේ. එහෙම නැතුව පඩි තිබෙද්දී මගදී නතර වීමක් නෙමෙයි. නගින්නට තැනක් තවත් ඉස්සරහට පියවරක් තබන්නට පඩියක් නොපෙනෙන නිසා නතර වීම. ඒ හොඳට තේරුම් කරගෙන තමන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගන්න, මම දැන් නතර වී සිටින්නේ යම් සමාධි තත්වයක හෝ යම් මානසික ස්වභාවයක සිතාමතා නතර වීමක් ඇති කරගෙනද, එහෙම නැත්නම් මම කෙලවරට ගිහිල්ලා ඒ කෙලවරට පැමිණි නිසා, පඩියක් නැති නිසා, යා යුතු ගමනක් නැති නිසා නතර වීමක්ද මගේ සිතේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. කෙනෙක් ඉර වෙලා සමාධියක නතර වෙලා හිටියනම් මොන තරම් ඉලිසිල් වෙලා යා පටන් ගන්නවා තමන්ගේ තියෙන චිත්ත ධර්මතා විභව යන්නට අවශ්‍ය කරන කුසල ශක්තිය වර්ධනය කරන්නට පටන් ගන්නේ කියලා අපි විශ්වාස කරනවා. දැනුවත් වීම සහ ප්‍රත්‍යක්ෂ වීම කියන එක සිද්ධ වෙනවා. දැනුවත් වීම කියන එක මුලින්ම සිද්ධ වෙන්න ඕන. සිද්ධ වුණාට පස්සේ දැනුමේ පූර්ණත්වයේ තුල ප්‍රත්‍යක්ෂතාවයට අවශ්‍ය කරන කුසල ශක්තිය සම්පූර්ණ වෙනවා. ඒ කුසල ශක්තියෙන් සම්පූර්ණ වෙන තැන යා ලෝකෝත්තර භාවයට යම් අවස්ථාවකපත් වෙනවා. අපි කටයුතු කරන්නේ මොනම අන්දමකින්වත් අපේ මනසට තුල බොරුවක් කරගන්න බැරි අවස්ථාවක් එක්ක. ඒසා නිරන්තරයෙන්ම විවෘතව සර්ව සාධාරණව තමාගේ ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳා ගත යුතුයි. තමයි සැහැල්ලුවෙන් ඒව අත්හරින්නට පුළුවන් විවෘත මනසක් තියෙන්නට ඕන. යම් දෙයක් අල්ලාගෙන යම් දෙයක් අතහැරීමේ ස්වභාවය තියෙනවා නම් ඒ අතහැරෙන ස්වභාවය ටික අතහැරුණාට අල්ලගන්නට තීරණය කරපු ටික ඔබ අල්ලගනි. ඒ නිසා කිසිවකට නොඇලෙන මනසින්, කිසිවක නොපිහිටි මනසින් පක්ෂපාතීත්වයක් නැතිව අපක්ෂපාතී විනිසුරුවෙක් ඔබේ ආධ්‍යාත්මය තුළ ඇති කරගන්න. අපක්ෂපාතී විනිසුරුවෙක්, එයා තමන්ගේ පැත්ත ගන්න, අනිත් දෙපාර්ශවයේම පැත්ත ගන්නෙ නැහැ. තමන්ගේ කෝණයෙන් බලන්නෙත් නැහැ. හොඳයි කියන පාර්ශවයෙන් බලන්නෙත් නැහැ. නරකයි කියන පාර්ශවයෙන් බලන්නෙත් නැහැ. මෙන්න මේ කෝණ තුන තමා තුළ නැති කරගන්නවා, දුරු කරගන්නවා. මම කියන තැනින් සිටගෙන බලන්නේ, නරකයි කියන කෝණයෙන් බලන්නේ, හොඳයි කියන කෝණයෙන් බලන්නේ. එවිටයි අපිට තේන්නේ අපක්ෂපාතී දර්ශනය. ධර්මයේ සිත පිහිටුවා ගන්නට එකේ පිළිතුරු ඉන්නවා. නමුත් ධර්මයේ සිත පිහිටුවා ගන්නට අපහසු අයත් ඉන්නවා. ඒ අපහසු අයට තේරෙන්නේ කොහොමද දෙතෙන්ටි මනස අපි ගොඩනගා ගන්න කියන එක. තමන්ගේ නුවණින්ම තමයි තමන් සාදා ගන්නේ මේ ආත්පස නොඇලීම කියන දර්ශනය. එතෙන්ද තමන්ගේ නුවණේ ශක්තියින් වැඩෙන්න ඕන, ප්‍රඥා බලය වැඩෙන්න, සද්ධා බලය වැඩෙන්න ඕන. වීර්ය බලය වැඩෙන්න ඕන. සතිය සිහිය මන හසුරුවීම තමයි මේ සිහිය කියලා කියන්නේ. මන හසුරුවා ගැනීම සඳහා දැක්ම අවශ්‍ය කරන සිහිය බලය වැඩෙන්න ඕන කියලා කියනවා. ඒ විතරයි අපේ මනස එතනපත් වෙලා තියෙන්නේ. කිසිදු දෙයකට නොඇලෙන, කිසිදු දෙයකට නොගැටෙන, කිසිදු දෙයකට නොබැඳෙන, නොයෙකුත් අනේක විද ආකාරයන් වලින් බැලුවා කිසිවකට නොඇලෙන ආර්ය පුජ්‍යලයන්ගේ මනසක් තමා තුළ නිර්මාණය වෙනවා. මුලින්ම තමන්ට දැක්මක් ඇති වෙන්න ඕන ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වූ. ආත්ම දෘෂ්ටි කියන්නේ වෙන ඈත තියෙන දෙයක් නෙමේ, මේ මම දකිනවා කියන ස්වභාවය. මේ මම දකිනවා කියන ස්වභාවය කියන්නේ ආත්ම දෘෂ්ටිය. මේ මම දකිනවා කියන ස්වභාවයෙන් ඉගෙවි ලෝව දෙස බලන්න. මම දකිනවා කියන ස්වභාවයෙන් ගැලවීමේ ලෝකයේ දෙස බලන්න. නිදහස්ව බලන්න. නමුත් වේදනාවට වහල් වුණොත්, රූපයට වහල් වුණොත්, ශබ්දයට වහල් වුණොත්, ගන්ධයට රසයට වහල් වුණොත්, මනසේ සිටිවිල්ලකට හැඟීමකට වහල් වුණොත්, ඒ වහල් භාවයේ මත මම කියලා, ඒ විඳින තැන දකින තැන මම කියන එක ගුණය ගොඩ නැගෙනවා. මම දැකීම අවසන් කළ කෙනෙක්, ඇසීම අවසන් කළ කෙනෙක්, ආග්‍රහණය අවසන් කළ කෙනෙක්, රස දැනීම අවසන් කළ කෙනෙක්, ස්පර්ශය අවසන් කළ කෙනෙක්, මනෝ සංචේතන දුරු කළ කෙනෙක් බවට පත් වෙනවා කියන තැනින් අවදි වෙන විට අන්න පුජ්‍යලේතරෝ ලෝකේ දිහා බලන්න පුළුවන්. ගුණය තමා තුළ අවදි වෙනවා. ඔබ විසින් නතර විය යුතු නෑ. නතර වෙන තුරු ගමන් කරන්න. ඔබ විසින් නතර විය යුතු නෑ. නතර වෙන තුරු ගමන් කරන්න. කියන්නේ කන්ද මුදුනට නැගගට පස්සේ ගමන නතර වෙනුයි විදියට. අවබෝධයේ පූර්ණත්වයටපත් වුණාට පස්සේ නිශ්ශබ්ද වෙන්න ඕනේ වමනාෙන්. ස්වභාවය තුළ නිශ්ශබ්දතාවය හට ගන්නවා. නොඇලීම නොගැටීම කියන එක ස්වභාවය තුළ හට ගන්නවා. කරුණාව මෛත්‍රිය කියන එක ස්වභාවය තුළ හට ගන්නවා. පුජ්‍යලත්වයෙන් තොරවීම කියන එක ස්වභාවය තුළ හට ගන්නවා. එතෙක් ඔබ ඔබේ සියලු ක්ලේශයන් ප්‍රහාණය කරන, දුරු කරන තැනින්, හාත්පස මනසේ නිදහස ඇති කර ගන්න තැනින්, නොඇලීම නොගැටීම නොබැදීම මුලා නොවීම පුරුදු කරන්න ඕන. ඒකට කියනවා කුසලස්ස උපසම්පදා. කුසලයේ වර්ධනය කරනවා. ඥානය මද වුවොත් මේ සංස්කාරක ධර්මයන්ගේ හට ගැනීම සහ පැවැත්මේ කාල සීමාව සහ අවසාන වන කාල සීමාව, ඒ වගේම මේ සංස්කාරක ධර්මයන්ගේ අයිතිය කාහටද තියෙන්නේ කියන ප්‍රඥාව, ගුණය අවදි වුණේ නැති වුණොත් ඔබ ඒ සංස්කාරක රූපයට, ශබ්දයට, ගන්ධයට රැවටෙනවා. එහෙත් මන අවබෝධයෙන් යුක්ත ඥානයෙන් බලනු මේවදියා. මේවා මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න බැරි දේවල්. මේ මම කියාගන්න පදනමත් මහා සංස්කාර පිටයක්. එයත් අන්සංස්කාරක වාගේම ඒ න්‍යායට හසු වෙනවා. කිසිවක්ම අරමුණු කර ගැනීම අනවශ්‍යයි. කිසිවක්ම අරමුණු කර ගැනීම අනවශ්‍යයි. අරමුණු කරන්නේ නම් ඒ මම මගේ ආත්මය කොට ගන්නෙ. අරමුණු කරඳෙන්නේ නම් එය මම මගේ ආත්මය කොට ගන්නෙ. කිසිවක්ම අරමුණු කර ගැනීම අනවශ්‍යයි. අප්පතිට්ඨිත විඥානය නොපිහිටි විඥානයක් වේතුයි. නොපිහිටි සිතක් වෙන්නොත් අනාරම්භන මේත අරමුණු නොවු අවස්ථාවක් වෙන්න ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ මානසික ක්‍රියාව තුළ විදර්ශනාව සිද්ධ වෙනවා. තමාගේ මානසික ක්‍රියාව පිහිටි ආකාරය පිළිබඳව හොඳ සිහියෙන් බලන්න ඕන. නෙවැරදි විදියට මනස පිහිටවීම, නෙවැරදි විදියට දැකීම පිහිටවීම සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ. අරමුණු ග්‍රහණය කරගත්ත සිතක් නොවේ. අරමුණක් ග්‍රහණය කර ගැනීම සඳහා මම මගේ ආත්මය කියන ගුණයෙන් අවදි වෙන තැනක් නොවේ. කිසිදු සමාධියකට හසු තැනක් නොවේ. විඥානය තුළ පිහිටා ඇති ස්වභාවයක් නැත. විඥානයේ තුලින් සොයනා ස්වභාවයක් නැත. ඔය තියෙන්නේ භාවනාව කරන්නට මුකුත් නැත්තේ නෑ. මේ කරන්නේ මේ භාවනාව විදර්ශනා භාවනාව. තමන්ගේ මනස පිළිබඳව විදර්ශනා කිරීම. කුමක් සඳහා කරන විදර්ශනාවක්ද? මමත්වය දුරු කර ගැනීම උදෙසා කරන විදර්ශනාවයි. කෙලෙස් දුරු කර ගැනීම උදෙසා කරන විදර්ශනාවයි. ඒ විදර්ශනාව කරගෙන යද්දී වීර්ය අවශ්‍ය තැනදී වීර්යය යොදන්න ඕන. සිහිය අවශ්‍ය තැනදී සිහිය යොදන්න ඕන. ප්‍රඥාව අවශ්‍ය තැනදී ප්‍රඥාව යොදන්න ඕන. සමාධිය ඇති අවශ්‍ය තැනදී සමාධිය ගන්න. සියල්ලකින් නිදහස් වූ නිරෝධ වූ මනසක් අපි මතු කරගන්නවා. අන්න ඒකටයි අපි කියන්නේ නිර්වාණය අවබෝධ කරගන්නවා, මතු කරගන්නවා කියලා කියන්නේ. ඒක මනෝභාවයක් නොව මනස තුල පවතින දෙයක් නොවේ. මනස ඉක්මවා යෑමෙන් ඇති වෙන දෙයක්. ඒ නිසා මෝහණය පවතින මනස තුල නිර්වාණ අවබෝධය ඇති වෙන්නේ මනස ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා පුජ්‍යලෙක් විසින් කරන විදර්ශනාවක් නෙවෙයි, පුජ්‍යලත්වය තබිබවා යන විදර්ශනාවක්. නිරන්තරයෙන්ම බලන්න ඔබ සංඥාව කියන එක එළඹගෙන තියනවාද කියලා. ඒ කියන්නේ සංඥාවක ස්වභාවය තමයි සංඥාවක් සෙවීම. සංඥාවක ස්වභාවය සංඥාවක් සෙවීම. මොකද සංඥාවට පවතින්න පුළුවන් තව සංඥාවක් එක්ක පමණයි. විඥානයේ ස්වභාවය යම්කිසි ගුණයක් එක්ක ස්වභාවයක් එක්කමයි පවතින්න පුළුවන්කම තියෙනවා. විඥානය නිරන්තරයෙන්ම දැනුම සොයමින් ඉන්නවා. දැනුම මත ජීවත් වෙනවා. එනිසා විඥානයේ ස්වභාවය තවත් දැන්ම විඥානයේ කෙළඹගෙන වාසය කිරීම. එය දුරු කරන්ට නිරන්තරයෙන්ම තමන් කොතනද එළඹගන්නේ එතන ඔබට රිදුම් දෙනවා. යම් තණ්හාවකින් කොතනද බැඳෙන්නේ ඔබේ මනස බාහිර දේවල් වලට වඩා තණ්හාව පවතින තමන්ගේ චිත්තකාරක ස්වභාවයන් වලට. බාහිර තියෙන සම්පත් වලට වැඩියෙන් මේ චිත්ත ධර්මතාව වලට තමයි තමන්ගේ මනස වැඩියෙන්ම තණ්හාව. මොනවටද? රූප වලට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට තමයි මේ තණ්හාව වැඩියෙන්ම බලපාලා බැඳීම ඇති කරනවා. ඒකද කියන පංච උපාදානස්කන්ධයට බැඳී යාම කියලා. නොපිහිටි මනසක්, නොබැඳී ගිය මනසක්, කෙනෙකු නොවන මනසක්, මනසක් නොමැති අවස්ථාව. අපහසුවක් නොමැති ආකාරයට වාසය කරන්න ඕන. රිදුම් වේදනා අභ්‍යන්තරේ හෝ බාහිරේ නොපවතින අන්දමින් පවත්වා ගන්න ඕන. මේ සංස්කාර ලෝකයේ පිහිටන්නට තැනක් නැති බවයි ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ. ඒ වගේම නිවැරදි ප්‍රඥාවක් උඩ නැගෙන කෙනෙකුටත් තේරෙන දේ තමයි සංස්කාරය තුළ ඇලීම අවිද්‍යාවක්, එක මුලාවක්. ඒ සංස්කාරය මට අයිති නෑ, ඒක මගේ ආත්මය කරගන්න බෑ. සියලු සංස්කාරකයන් අයිතිව පවතින්නේ ලෝවටයි, ලෝ දහමටයි. මම ඒ ලෝවට, ඒ සියල්ලටම මම කියලා අත්පත් කරගත්ත දේවල් මුදාහැරීමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මායාවේ දේවල් මායයට බාර දෙනවා. මායාවේ දේවල් මායයට බාර දෙන. එතකොට ඔබ නිදහස්. මායාවේ තමයි උත්තර, මායාවේ තමයි ප්‍රශ්න, මායාවේ තමයි සියලු සංස්කාරක ලෝකය, මායාවේ තමයි චේතන, මායාවේ තමයි තණ්හාව, මායාවේ තමයි ආශාව, මායාවේ තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව. මේ සියල්ල බාර දෙන. උපතත් මාරයාගේ, මරණය මාරයාගේ, ජීවත් වීමත් මාරයට අයිති දෙයක්. උපත, ජීවිතය හා මරණය මාරයාගේ අයිතිය, මාරයට බාර දෙන්න. එවිට ඔබට පුළුවන් චේතනා සූත්‍රයේ සඳහන් වන විදිහට අපපතිත්‍ත විඥානයක් තමයි හදාගන්න. නොබිහිටි සිත. නොබිහිටි විඥානය. එහෙම නැත්නම් නොවැළෙන, නොගැටෙන, නොබැඳෙන කෙනෙක්. නොවන කෙනෙක්. කෙනෙක් නොවන කෙනෙක්. තමන්ගේ විඥානයේ පැවැත්ම පවතින්නේ, සංසාරයේ පවතින්නේ, භවයේ පවතින්නේ ඒකාන්ත වශයෙන්ම කැමැත්ත කියන එක උපදවන තැන. කැමැත්ත කියන දෙයක් උපදවනකොට ඒ තුලින් ඒ විඥානය එළඹ ගන්නවා. බැඳී යන ස්වභාවයක් අට ගන්නවා. කැමැත්ත කියන එක උපදවන්නේ නැත්නම් විඥානය කියන එක හට ගැනීම ඇති කරන්නේ නැහැ. හිවට විඥානයක් දකින්න නැති තත්ත්වයට පත් වෙනවා අනිදස්සන විඥානය කියන අවස්ථාවට. විඥානයක් ඔබට පේන්න පටන් ගන්නේ මේ විඥානයේ මත තුල තමයි. රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ සියල්ලක්ම වෙලා සකස් වෙන්නේ, හැදෙන්නේ, ස්පර්ශ වෙන්නේ, විඳින්නේ, විඳවන්නේ මේ විඥානය මත. ඒවා මූල සාධකයේ වෙන්නේ ඔබේ රුචිකත්වය, කැමැත්ත, අකමැත්ත. ලෝකයේ රැඳීමට දෙයක් නැති බව, ලෝකයේ පිළිබඳව කලකිරුණා නම්, ලෝකයේ අත්හැරියා නම්, තමන් විඥානේ පෝෂණය කරන කෙනෙක් බවට පත් වෙන්නේ නෑ. ස්වභාවයෙන්ම විඥානය නිරෝධයි. විඥානේ ස්පර්ශ වන දෙයක්ද එවිට නෑ. එනිසා විඥානය අල්ලගන්නටත් එපා. සියල්ලම අත්හැරලා කියලා කල්පනා කරන්න එපා. විඥානය අල්ලගෙන විඥානයද අතහරින්න ඕන. පංච උපාදානස්කන්ධයම අතහැරෙන්න ඕන. ඒකට කියනවා අපි දුක අතහරිනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායි පිළිබඳව ඥානෙ උපදවා ගන්නවා. කවර ධර්මයක්ද මා වඩන්නේ? නිරෝධ ධර්මය තමයි වඩන්නේ. කුමක්ද නිරෝධ කරන්නේ? යම් මොහොතක ලෝභය පහළ වේද, ලෝභයට අනුගත යමක් පහළ වේද, එය දුරු කරනවා. යම් මොහොතක ගැටීම, ද්වේෂය පහළ වේද, එය දුරු කරනවා. යම් මොහොතක මෝහය පහළ වේද, ඒ මෝහය දුරු කරනවා. ඒකට අපි කියනවා කුසලය ප්‍රහාණය කිරීම, කුසලය වඩා වර්ධනය කිරීම කියනවා. නිරන්තරයෙන් අපේ පුරුදු කිරීම නිරෝධය, වැඩිම නිරෝධය, වාසය කිරීම නිරෝධය, හාත්පස පංච උපාදානස්කන්ධේ නිරෝධ වීම, විඥානයේ නිරෝධ වීම, සංස්කාරවලින් නිරෝධ වීම. වේදනා හටගන්නේ අතහැරිය තැන නොව අල්ලා ගත් තැන. වේදනා හටගන්නේ ගැටුණු තැන. වේදනා හටගන්නේ මුලා වූ තැන, නිදහස් වූ තැන. ඒ කිසිවක් නැත. එහි ඇත්තේ සම්භාව සූත්‍රයේ, සම්භාසව සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමුතෝ. මේ සියලු සංස්කාරකයන් වෙන්දුරු වූ තැන ඒක සාන්තයි, ඒක ප්‍රනීතයි. එය හරිම සැහැල්ලුයි, සහනසේවේ, මෘදුයි, ශාන්තයි. මනාකොට ඉන්ද්‍රිය ධර්මය වැඩෙන්න ඕන. ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩි කරන්නත් බෑ, අඩු කරන්නත් බෑ. වැඩි වුණොත් ඒ දුල එළඹ ගන්නවා, අඩු වුණොත් මනස පාලනේ නැතිව යනවා. වීරිය වැඩි වුණොත් වීරිය තුල එළඹ ගන්නවා, වීරිය අඩු වුණොත් නෙවැරදිව මනස පිහිටන්නේ නැහැ. ප්‍රඥාව වැඩි වුණොත් ඒ තුල එළඹ ගන්නවා, ප්‍රඥාව නැති වුණොත් මනස නෙවැරදිව පිහිටන්නේ නැහැ. මේවා මනාකොට සංයෝජනේ වෙන්න ඕන සමබරව. මේ සමබරතාවය තමන් හදාගන්නේ විදර්ශනා ඥානෙ. මේ මොහොතේ තත්වය කුමක්ද? මේ මොහොතේ වීර්යය අඩු, මේ මොහොතේ වීර්යය වැඩි, මේ මොහොතේ ධර්මයට ශ්‍රද්ධාව අඩු, මේ මොහොතේ ශ්‍රද්ධාව වැඩි, මේ මොහොතේ මගේ සිහිය අඩුද? මේ මොහොතේ සිහිය වැඩිද? මේ මොහොතේ මගේ ප්‍රඥාව අඩුද? මේ මොහොතේ මගේ ප්‍රඥාව වැඩිද? ඒක දකින්නේ හොඳ සිහියෙන්. සති සම්පජාන්නේ හොඳට පුරුදු වෙන්න ඕන. ඔබ මේ යුද්ධ කරන්නේ මායя සමග. මායя ඔබව මුලා කරන්න උත්සාහ කරනවා. ඔබ ඒ මුලාවෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. මායя ලස්සන දේවල්, ප්‍රසන්න දේවල් දීලා බලනවා. මායя අප්‍රසන්න, ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්න බලනවා. ඒකට කියනවා හෙන හඬ පුපුරමින් මහ වැහි වහිනවා කියලා. ප්‍රියයි මනාපයි කාන්තයි කියන දේවල් ගිනල්ල දෙනවා හිතට. ඒවට රැවටුනොත් ඒකට කියනවා මාර දූවරු. තණ්හාව, රතිය, රාගය වගේ දේවල් ආවහම ඒවට ඇලෙනවා නම්, ඒවට එළඹ ගන්නවා නම් අන්න මාර දූවරුන්ගේ එළඹ ගැනීම. ඒ කිසිවකට නොහැලෙන අකම්පිත සිතක්. අටලෝ දහමේ නොසැලෙන අකම්පිත සිතක් වෙන්නේ සංස්කාරකයන්ගේ නිදහස් වූ සිතමයි. සංස්කාරකයන් විශ්වාස නොකරන, සංස්කාරකයන් කෙරෙහි කලකිරුණු, ලෝකයේ කෙරෙහි කලකිරුණු, ලෝකයේ අත්හල කෙනෙකුටමයි අකම්පිත සිතක් පිහිටන්. ඉන්ද්‍රයන් හයම අනිත් පැත්ත පෙරලන්ට ඕන. ඉන්ද්‍රයන් හය වර්තමාන ක්‍රියාවලිය බලන්න. ඊට පස්සේ ඔබ මේ වර්තමාන ක්‍රියාවලිය සහ ස්වභාවයේ තේරුම් අරගෙන අනිත් පැත්ත පෙරලන්න. සාමාන්‍ය පුතඥ ඉන්ද්‍රයන් ක්‍රියාකාරීත්වය කොයි වගේද? ඒක හොඳට තේරුම් ගත්තා නම් ඒ ඉන්ද්‍රියන් හය අනිත් පැත්තට කරලා හරියට අර රොටි දැල්ලක රොටියක් අනිත් පැත්ත ගහනවා වගේ සදායතන අනිත් පැත්ත ගන්නවා. මස් සැහෙන් එක කරන්න නැතුව, මස් කනින් එක කරන්න නැතුව, ඒට අනුකූල වූ විඥාන ධාතුවෙන් එළඹ ගන්න විඥාන ධාතුව අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඔබේ මනස මියුට් කරනවා නෙමෙයි, ඒ කියන්නේ නිහඬ කරනවා නෙමෙයි. ඔබේ මනස පවර් ඔෆ් කරනවා වගේම පවර් ඔෆ් එකක් අවශ්‍යයි. සම්පූර්ණයෙන්ම නිහඬියාවක්, පූර්ණ නිහඬියාවක් අවශ්‍යයි. හරි, ඒක අපි ප්ලේයර් එකක CD player එක වගේ දෙයක අපිට එකක් පාලනය කරලා තියාගන්න පුළුවන්, තව එකක් මියුට් කරලා තියාගන්න පුළුවන්, සයිලන්ස් කරලා. එහෙම නැත්නම් අපිට සම්පූර්ණ පවර් ඔෆ් එකක් දෙන්න පුළුවන්. මේ මනසට දෙන්න සම්පූර්ණ නතර කිරීමක්. එහෙම නැත්නම් පරෝපකාරක අපිට සමාන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පූර්ණ නිහඬියාවක්, පූර්ණ නිදහස් කර ගැනීමක් සිද්ධ කර ගන්න ඕන. ඒක මොනතරම් කරන්න අපහසුද කියලා ඔබට තේරෙනවා ඇති. නමුත් ඔබේ උත්සාහය අතහරින්න එපා. ඒ උත්සාහයේ කෙලවර කොයි වෙලාවක හරි සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් වෙන්න පටන් ගන්නවා. ඔබේ ඇලීම් ගැටීම් ඔබ තුළ ඇතිවන සංවේදනා ඔස්සේ අවබෝධ කරගන්න. ඔබේ උපාදානයන් ඔබ තුළ ඇතිවන වේදනා ඔස්සේ, සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා ඔස්සේ, අනේකාකාර වේදනා ඔස්සේ හඳුනා ගන්න. ඔබට මනා කොට සම්මා දිට්ඨියෙන් නිවැරදි කිරීමට නොහැකි වූ තැනින් තමයි ඒ සංවේදනාව නිදවන්නේ, ඒ ඇලීම් ගැටීම් ඇතිවන්නේ. තමන්ගේ සිත හොඳින් සැහැල්ලු වෙන තබා ගන්න. එක පැත්තක් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය කියනකොට තවත් පැත්තක දුර්වලතාවයක් හට ගන්නවා මනසේ. මනසේ ස්වභාවය තමයි එක පැත්තක් දකින තව පැත්තක් නොදකින ස්වභාවය. නමුත් අප භාවනාව පුරුදු කළ යුත්තේ සර්වඥතා ඥාණයෙන් ලැබෙන උපදේශයට අනුව. ඒ කියන්නේ ඔබ එක පැත්තක් අඳුරු කරගෙන බෑ, හැම පැත්තක්ම ආලෝකවත් තියෙන්න ඕන. හැම පැත්තක්ම ආලෝකමත් තියෙන්න ඕන. ඒ නිසා ඔබගේ මනස එක පැත්තක් අඳුරුව තිබුණොත් ඒ පැත්තෙන් ඔබට පීඩාවක් දැනෙනවා. ඒ පීඩාව දැනෙන්නේ මෝහය ඇති පැත්තේ, අඳුරු පැත්තේ. ඒ පැත්ත ලිහිල් කරා. පීඩාව දැනෙන පැත්ත ලිහිල් කරා. කටයුතු කරන්නේ ලොව තියෙන සංකීර්ණම ගැටලුවත් එක්ක. ඒ තමයි මේ මානසික ගැටලුව. ඒ වගේම තාම සියුම් සූක්ෂම ධර්මයක් තියෙනවා නම් ලෝකේ. ඒ අතර පළවෙනිම තැන ලැබෙන්නේ මේ මනස. මනස තරම් සූක්ෂම වූ ධර්මයක් තවත් කොතනකවත් නැහැ. දෘෂ්ටිගත ස්වභාවය මේ මිදෙන්න ලේසි නෑ. කුමන හෝ පැත්තකින් දෘෂ්ටිගත වුණාම ඒ දෘෂ්ටිය තුල එළඹ ගැනීම. දෘෂ්ටි කියලා කියන්නේ තමන්ට ආවේනික වූ, තමන්ට පෞද්ගලික වූ, තමන් සිතන නිර්මාණය කරගන්නා වූ ආකාරයකට යමක් දිහා බැලීම. දැන් ධර්මයේ දිහා බලන්න පටන් ගත්තොත් එහෙම තමන් නිර්මාණය කරගත් ආකාරයකට ඒකට තමයි ධර්මයේ කියලා පේන්නේ තමන් ඇති කරගත්ත දෘෂ්ටිය. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට, ආගමෙන් ආගමට, රටින් රටට වෙනස් වෙන්නේත් ඒකයි. එහෙමනම් මේ ලෝකේ හැමෝම දෘෂ්ටිගතයි. තමන් නිර්මාණවාදයක් ඇති කරගෙන නිර්මාණවාදී ඔස්සේ ලෝක දිහා බලනවා. දැන් මේ ධර්මයේ ඔස්සේ දිහා බලන්නේ ඔබ එහෙමද? යම් දෘෂ්ටියක් ඇති කරගෙන ඒ දෘෂ්ටි මේක සියල්ල නිරෝධ වෙන. මේක තමයි දෘෂ්ටිය කියලා හදාගත්තොත් මොකද වෙන්නේ? ඒ වාදයෙන් දිහා බලනවා. ඒ නිසා අපි මෙතනදී සුවිශේෂයෙන් අවබෝධයෙන් සිටින්න ඕන. අපි මොනම විදිහකවත් දෘෂ්ටිගත වීමට අවශ්‍ය කරන්නේ නැහැ. තමන් හදවතින්ම තමන්ට උමනාව තිබෙන්න ඕන. මමත්වේ තමයි දුක, මමත්වේ නිදහස් වීම තමයි සැනසීම. මේ චේතනා කර්මවල එළබගෙන සිටීමෙන් මටවත් අන් අයටවත් ප්‍රතිඵලයක් නැහැ. මේ මනෝභාවයක්, මේක නිසරු දෙයක්, මේක මායාවේ ධර්මතාවයක් කියලා කල්පනා කරා. නිසා ධර්මයේ ගැන මමත්වයෙන් සිතන්නට එපා. මමත්වයෙන් සිතන්නට ගියොත් ඔබ පැටලෙන්නේ මායා සමග. මමත්වයෙන් තොර වෙන පැත්තට කටයුතු කරන්න ගියොත් එයා නිදහස් වෙන්නේ මායාවෙන්. දැන් ධර්මයේ ප්‍රගුණ කරන්නෙත් මමද? ධර්ම අවබෝධය කරගන්නෙත් මමද? භාවනා කරන්නෙත් මමද? ධර්මය අහන්නෙත් මමද? කල්පනා කර බලන්න. අපි කොතනටද එන්න ඕන? ධර්මයේ අහන්නේ මම නෙමෙයි, භාවනා කරන්නේ මම නෙමෙයි. අවදියෙන් සිටින්නේ මම නෙමෙයි. ධර්මයේ අරමුණු කරන්නේ මම නෙමෙයි. ඇවිදින්නේ මම නෙමෙයි. කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ මම නෙමෙයි. කියන දර්ශන වේදයේ තමා තුලින්ම පහළ වෙනවා. එහෙම පහළ වුණාම තමන්ට දැනෙන්නේ කුමක්ද? එයා යම් ප්‍රියාදාමයක සම්මුතියක සිටිනවා. නමුත් එහි සිත ඇලී නැති බව. සිත ඇලී නොමැති බැවින් ඒ මතින් හට ගන්නා වූ වේදනාව නැති බව, දුක් නැති බව. දහමේ නිවැරදිම අතහැරීම තමයි අල්ලා ගැනීමෙන් වැළකීම. ඒක තමයි දහමේ අතහැරීම. ආර්ය ධර්මයේ අතහැරීම යනු අල්ලා ගැනීමෙන් වැළකීම. ලෝභ නොකරන තැනම අලෝභය පහළ වෙලා, ද්වේෂ නොකරන තැනම අද්වේෂය පහළ වෙලා, මෝහය නැති තැනම අමෝහය පහළ වෙනවා. දැන් අපිට ද්වේෂය නැති කරන්න පුළුවන්, නමුත් අද්වේෂය හොයාගන්න බෑ. ලෝභය නැති කරන්න පුළුවන්, අලෝභය හොයාගන්න බෑ. මෝහය නැති කරන්න පුළුවන්, අමෝහය හොයාගන්න බෑ. දියුණු කරන්න බෑ. අමෝහය නැත්නම්, මෝහය නැත්නම් අමෝහය එතන තියෙනවා. ద్వේෂය නැත්නම් අද්වේෂය එතන තියෙනවා. ලෝභය නැත්නම් එතන අලෝභය පවතිනවා. සම්බේ සංකාරානිච්ච. ඒක ගැඹුරු නුවණින්, ගැඹුරු අවබෝධයෙන්, ලෝකෝත්තර අවබෝධයකින් ඒ අවබෝධය ඔබ තුල පවතිනවා. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යභාවය. අනිත්‍යභාවය යනු අල්ලා ගැනීමෙන් පවත්වා ගැනීමට නොහැකි. අනිත්‍ය කියන්නේ ඒක අල්ලා ගැනීමෙන් පවත්වා ගැනීමට නොහැකි. තමන් කැමැති පරිදි රිසි පරිදි පවත්වන්නට බැරි කම. ඒක හරියට තේරෙනකොට කුමක්ද ඇති වෙන්නේ? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ නොමැදී යාම, නොගැටීම, පාදානය නොකිරීම, නොවැළීම, නොවිඳීම, නොගැනීම. මෙන්න අනිත්‍ය කියන එක මනාකොට ප්‍රකට වෙච්ච සිතෙහි ඥානෙහි ස්වභාවය. එයින් අදහස් වෙන්නේ යාට උමනා දේ හිතන්න බෑ කියලා එක. නමුත් ලෝකය එළඹ ගන්නා වූ ස්වභාවයේ කුජලත්වේ නැහි නෑ. ඔබ මරණය කරපින්නා ගත්ත කෙනෙක්ද, මරණය බිමින් තබාපු කෙනෙක්ද? හොඳින් බලන්න. මරණය කරපින්නා ගත්ත කෙනෙක්ද, මරණය බිමින් තබපු කෙනෙක්ද? කියන්නේ නොමැරෙන කෙනෙක්ද? ඇත්තෙන්ම ඔබ නොමැරෙන කෙනෙක්. මැරෙන්නේ ඔබ කරපින්නා ගත්ත දේවල් පමණයි. ඇත්තෙන්ම ඔබ නොමැරෙන කෙනෙක්. මැරෙනව නම් මැරෙන්නේ ඔබ කරපින්නා ගත්ත දේවල් පමණයි. කිසිවක් ඔබ කරපින්නාගෙන, කර තබාගෙන, හිස මත තබාගෙන නැත්නම් ඔබ මැරෙන්නේ නැහැ. කර මත හිස මත කියන්නේ ඔබ ආධ්‍යාත්මය තුළින් යම් දෙයක් උසුලා ගත්තේ නැත්නම්, උපාදානය කරගත්තේ නැත්නම් ඔබ මැරෙන්නේ. ඔබ නොමැරෙන කෙනෙක්. මැරෙන්නේ ඔබ කරපින්නාගත් දේවල්. කරපින්නාගත් දේවල් මම මගේ ආත්මයේ කොටම බැඳී, එය මගේ ආත්මයේ කොට සලකනවා නම් අන්න ඒව මැරෙන තැන ඔබේ මරණය ඔබ සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඔබ මැරෙන්නේ නැහැ. ඔබ කිසිවක් කරපින්නාගෙන නැති නම්. සියලු ප්‍රභේදන අවශ්‍ය වන්නේ දරාගත් කෙනාටයි. මේක කොටසක් අතහැරලා කොටසක් තබා ගැනීම නෙමෙයි, සියල්ල අතහැරීම. ඒ කියන්නේ විමසීමෙන් තොරවම අත්හරින්න පුළුවන්. අත්හරින දේ පිළිබඳව විමසන්න දෙයක් ඇත්තෙම නැහැ. සංස්කාරක ධර්මය නම් කොයිකත් සංස්කාරක ධර්මයන්ගේ ස්වභාවය ගන්නවා කියන අවබෝධය තුළ තමන්ට අනිත්‍යතාවය කියන එක, නොඇලීම කියන එක, එළඹ නොගැනීම කියන එක තමා තුළ පහළ වෙන්න ඕන. රැඳීමට හේතුව සෑම විටම කර්මකාරකයකට පැමිණීම. කර්මකාරකයකට පැමිණීම කියන්නේ ක්‍රියාවකට දැස ගැනීම. ක්‍රියාවකට දැස ගන්න ඕනම මොහොතක රැඳෙනවා. රැඳීම පවතින්නේ ක්‍රියාවට දැස ගන්න තැන. ක්‍රියාවක් ආරම්භ වෙන්නේ පුජ්ජලයා කියන මතින්. පුජ්ජලයා කියන මත චේතනාව කියන එක පහළ වෙනවා. මේක මෙහෙම වෙන්න ඕන. ඒක තමයි චේතනාව. මේක මෙහෙම දෙයක්. ඒක තමයි චේතනාව. චේතනා කර්මයක් බවට පරිවර්තන. චේතනාව පදනම් වූ ක්‍රියාවලිය. චේතෝ විමුක්ති. චේතනාව පදනම් නොවන තැන ක්‍රියාවලිය නැහැ. ක්‍රියාවලිය සහ චේතනාව ක්‍රියාත්මක නොවන තැන කර්ම නිරෝධය කියන එක සිද්ධ වෙනවා. ක්‍රියාවෙන් කරන්න බෑ, නිදහස් වෙනවා. ධර්ම අවබෝධය පිණිස කළ යුත්තක් නැත. එක දාර්ශනික ගැඹුරු වචනයක්. අවබෝධය පිණිස කළ යුත්තක් නැත. ක්‍රියාවෙන් නිදහස් වීමයි ධර්ම අවබෝධය පිණිස කළ යුත්තේ. ක්‍රියාවෙන් නිදහස් වීම කල යුත්තක් නොවේ. ක්‍රියාවෙන් ක්‍රියාව නිදහස් කරන්නට බෑ. ඒ නිසා තමයි නිවන් අවබෝධය පිණිස කල යුත්තක් නැත. ඒක බොහොම ගැඹුරු වචනයක්, සරල අදහසක් නෙමෙයි. සරල පුදුන් මනසකට දෙහිසින් තේරුම් යන දෙයක් නෙමෙයි. බොහොම දාර්ශනික ගැඹුරු වචනයක්. සත්‍ය අවබෝධයේ පිණිස කළ යුක්තක් නැක. කරන දේවල් සියල්ල පවතින්නේ අසත්‍ය තුලයි. මනුෂ්‍යා ස්වභාවයෙන් නිදහස්. ස්වභාවයට පත් නොවී පුජ්‍යලත්වයට පත්වීමේ වරද දැන් විඳවනවා. සත්වයා ස්වභාවයෙන් නිදහස්. උපදිනකොට ස්වභාවයෙන් නිදහස්. මනස ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. ඔබ පුජ්‍යලත්වයට පත් වෙනකොට ඒ ස්වභාවයෙන් ඔබ වෙන් වෙනවා. ස්වභාවයෙන් වෙන් වෙලා තමයි ඔබ පුජ්‍යලෙක් වෙන්නේ. ඊට පස්සේ ඔබ කියන්නේ මම ස්වභාවයේ කොටසක් කියලා. ඔබට ස්වභාවයේ කොටසක් වෙන්න උත්සාහ කළාට ඒ කොටසක් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබට ස්වභාවයෙන්ම වෙන්න සිද්ධ වෙනවා. ස්වභාවයේ කොටසක් වෙලා ඉන්න එක තමයි වරද. ඔබ ස්වභාවයෙන්ම විය යුතුයි. එවිටයි ඔබේ ඇස් ඇරෙන්නේ, ඥානය පැහැදිලි වෙන්නේ, සිත පිරිසිදු වෙන්නේ. ඔබ නොවි, එහෙම නැත්නම් මම නොවි ජීවිතය ස්වභාවය සමග ආරම්භ වන්නේ. ස්වභාවික දැක්වීම හේවත් තථාගත දැක්ම, තථාගත දර්ශනය පහළවන්නේ ඇස සංසිඳෙනවා, නාසය කන, දිව වචන, ශරීරය මනස සංසිඳෙනවා ස්වභාවයට පත් වීම තුළ. ස්වභාවය තුළ පුජ්‍යලත්වයක් නැහැ, ජාතිකත්වයක් නැහැ, ආගමිකත්වයක් නැහැ, වාර්ගිකත්වයක් නැහැ, ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ස්වභාවය තුළ කිසිවක් නැහැ. ඇත්තේහි ස්වභාවයම පමණයි. ඔබට ස්වභාවය දකින්න පුළුවන් කමක් නැහැ. ඔබ ස්වභාවයෙන් වෙන් වී සිටින තාක්කල්, ඔබට ස්වභාවය දැකීමට එහා ගියපු දෙයක් ස්වභාවය අත්විඳීමට හැකියාව ලැබෙනවා. ඔබ ඔබ නොවන දවසට මොහොතට ඔබට ලැබෙනවා. ඔබට ස්වභාවයේ අත්විඳින්න, ස්වභාවයේ දකින්න බෑ, ස්වභාවයේ අත්විඳින්න පුළුවන්. අර පළතුරු ගෙඩියක රසය දකින්න බෑ, රස විඳින්නනේ පුළුවන්, අත්විඳින්න පුළුවන්. ගින්දරේ රසණය දකින්න බෑ, අත්විඳින්නයි පුළුවන්. සීතල දකින්න බෑ, අත්විඳින්නයි පුළුවන්. ඒ වගේ ධර්මයේ දකින්න බෑ, අත්විඳින්නයි පුළුවන්. ස්වභාවය අත්විඳින්නයි පුළුවන්. ඒක තමයි ධර්මයේ දැකීම කියලා කියන්නේ. මොකද්ද අපට කරන්න කියන්නේ? ක්‍රියාවෙන් නිදහස් වන්න. පුජ්‍යලන්තයෙන් නිදහස් වන්න. පුජ්‍යලේකු විසින් යමක් ලබන්නට තියෙන කෑදරකම වෙන්න පුළුවන්, උද්දච්චකම වෙන්න පුළුවන්, අහංකාරකම වෙන්න පුළුවන්. පුජ්‍යලේ පෝෂණය කිරීම තුළින් ලැබිය හැකි ප්‍රතිඵලයක් නැත. පුජ්‍යලයා පවතින්නේ සියක් අවුරුද්දකට කාල සීමාවකට යටත්ව පමණයි. එනිසා ඔබේ පුජ්‍යලත්වය සදාතනික නොවේ. ඔබේ අයිතීන් සදාතනික නොවේ. ඔබේ බැඳීම් සදාතනික නොවේ. එනිසා පුජ්‍යලේක තුළ පෝෂණය අවුරුදු 100කට යටත්වයි. පුජ්‍යලත්වය අතහැරීමෙන් ඔබට සදාතනික විය හැකි. සදාකල් වෙන්න පුළුවන්. ස්වභාව ධර්මය සදාකාලිකයි. අනන්ත විශ්වයේ සදාකාලිකයි. පවතින ඕනම දෙයක් ඒ ස්වභාවය. හටගන්න එක ස්වභාවයක්, පවතින එක ස්වභාවයක්, නැති වෙන එක ස්වභාවයක්. ස්වභාව ධර්මය කියන්නේ හැම දෙයකම එකතු වුණාම තමයි ස්වභාව ධර්මය. ඇති වෙන්නේ මම නොවේ, පවතින්නේ මම නොවේ, නැති වෙන්නේ මම නොවේ. ඒ ස්වභාව ධර්මයේ ගලා යෑම. ඔබ රැගෙන අල්ලගෙන ඉන්න දේවල් සැබෑ අයිතිකාරයාට බාර දෙන්න. එවිට සැබෑ අයිතිකාරයා ඔබට ස්තුතිවන්ත වෙනවා ඇති. ඒ තමයි ස්වභාව ධර්මයෙන් අපි අල්ලාගත්ත දේ ස්වභාව ධර්මයට බාර දෙන්න. එවිට ස්වභාව ධර්මය ස්තුතිවන්ත වෙනවා ඇති. මොහොතක් කල්පනා කරන්න, මෙතෙක් වෙලා ඔබ යමක් හිර කරගෙන යමක් තද කරගෙන සිටියනම් ඒ සිටියේ කුමක් වෙනවෙන්ද? ඔබ නිවන් දකින්න හරි තණ්හාවක් තියෙනවා. සියලුම හිර කර ගැනීම, මිරිකා ගැනීම ඔක්කොම කළේ නිවන් දකින්න තියෙන තණ්හාව එක. නිවන දකින්න පුළුවන් ද බලන්නේ තණ්හාවේ. අපි අනිත් දේවල් ඔක්කොම කරගත්තේ තණ්හාවෙන්. අතාරින්නේ අපි නිවන් දකින්නේ තණ්හාවේ. එතකොට දෙකක් තියෙන භව තණ්හා, විභව තණ්හා. මේ අත්ව ආසයි, අපායන අය ඉන්න ආසයි, සතර නූපදී ඉන්න ආසයි. ඒ ආශාව ඉෂ්ට කරගන්න කොහොම හරි මම හිර කරගෙන, තද කරගෙන, පැලිලා හරි මම මේක දකින්න ඕන. දැන් මේක කිව්වා කියලා වැඩසටහන වලට නොයා ඉන්නේ එපා. වැඩසටහන වලට යන්න ඕන. එහෙනම් තේරුම් ගන්න කියන්නේ දැන් සුළු හරි දුර්වලකමක් තියෙනවා නම් ඒ දුර්වලකම අපි දකින්න ඕන. එහෙම නොමැතිව ඉන්න පිරිසකුත් ඇති. එහෙම සංඥාව වැඩ කරපු නැති අයත් ඉන්නවා. ඒක හරි. නමුත් ඇත්තටම මෙච්චර අපි මේ තද කරගෙන ඉන්නේ මේකත් තණ්හාවක්ද? හැබැයි එතකොට මේ තණ්හාව අතහැරලා අර පරණ තණ්හාවල් වලට වැටෙන්න එපා. ඒ පරණ තණ්හාවල් වලට වඩා මේක හොඳ වුණාට අපි මේ තණ්හාව දුරු කරන්න ඕන. නිවන් දකින්න තණ්හාව තිබුණොත් නිවන් දකින්නේ නැහැ. මොකද තණ්හාවට නිවන් දකින්න බෑ. තණ්හාව නිවන් දකින්නේ නැහැ. නෑ, අපරාධ වැඩේ මෙච්චර වෙලා නේද? මොකද්ද කළේ අපි? ක්‍රියාවෙන් තොරවීමට උත්සාහ කළා. මොකද උත්සාහය? ක්‍රියාවෙන් තොරවීමට උත්සාහ කළා. දැන් ගාන ගානට හැදිලා තියෙන්නේ නේ. ඇයි අපි හැමතිස්සෙම කර්මකාරය වෙන්නේ? අපට තියෙනවා පුජ්‍යලත්වයට බැඳී අවශ්‍යතා. ගති චර්යා තියෙන. ඒ ගති චර්යාව තමයි ඉන්නේ. පුඤ්ජලත්වයට එක්ක බැඳි ගති චර්යාව. ගති විමුක්ත කරන්න ඕන. ගති නැති වෙන්න ඕන. ගති නැති වෙනකොට පුඤ්ජලයා නැති වෙනවා. ඔබ ඉන්නේ, ඔබට දැනෙන්නේ මොන ගතියක්ද? මොකද්ද ගති යෝගේ? ගොඩාක් දෙනෙක් ඉන්නව මනුස්ස ගතිය. මනුස්ස ගතියත් අපි අතහරින්නවා. රාක්ෂ ගතියත් අතහරින්නවා. දේව ගතියත් අතහරින්නවා. බ්‍රහ්ම ගතියත් අතහරින්නවා. තිරිසන් ගතිය අතහරින්න ඕන. පෙරේත ගතිය අතහරින්න ඕන. ගති විමුක්ත මොනම ගති ලක්ෂණයක්වත් නැහැ. එවිටයි අපිපත් වෙන්නේ අප්පටිම කියන ස්වභාවයට. අප්පටිම ප්‍රතිමාවක් නැති ස්වභාවය. ධර්ම අවබෝධයේ පිණිස මනස පිහිටවනවයි කියන එක මහණෙනි, ඔටුවාගේ පිටේ දුම ගෙඩියක් තියනවා වගේ වැඩක් කියනවා. ඇති යන්න දියන්න වැටෙනවා. ආයි තියන්න තියන්න වැටෙනවා. ඒක පිහිටවල තියන්න පුළුවන් කමක් නැහැ ලේසියෙන්. තිමේ මනස ස්වභාවය ධර්මයෙන්ම දියවි අවසන් වෙන මොහොතේදී තමයි තවන්ට නිදහස ලැබෙන්නේ. ඔබ කැමති ඔබ ක්‍රියාවෙන් නිදහස් කරනවටද ක්‍රියාවකට යොමු කරනවකටද? ලොකු ගැඹුරු ඥානයක් නැති අයට ඕන ඒගොල්ලෝ ක්‍රියාවකට යොමු කරන්න ඕන. ඒක තමයි ඒගොල්ලන්ගේ භාවනාවේ අපේක්ෂාව. මේක ක්‍රියාවේ නිදහස් කිරීම. ක්‍රියාවකට යොමු කිරීම නෙමෙයි. ප්‍රතිපදාවකට යොමු කිරීම නෙමෙයි. ක්‍රියාවේ නිදහස් කිරීම. ඒ අක්‍රියාවාදී නන් නොවේ. ක්‍රියාවාදී යනු ප්‍රතික්ෂේපිත ක්‍රියාව. මේ ප්‍රතික්ෂේපිත ක්‍රියාව නොවේ. මේ ක්‍රියාවාදී යනු මේ ඒ ක්‍රියාව අනුමත කරන ප්‍රතිපදාවක් නොවේ. හොඳයි, ක්‍රියාවාදීයි අක්‍රියාවාදීයි දුරු වුණා මොකද ඉතුරු වන්නේ? ඒ වෙලේ මොනවද අපි කරන්න ඕන? ලෞකික ජීවිතයේ ක්‍රියාවලියයි ලෝකෝත්තර ජීවිතයේ ක්‍රියාවලියයි අතහරින්න ඕන. දැන් මේ ලෞකිකයි ලෝකෝත්තරයි කියලා බෙදෙන්නෙම ඇයි? ක්‍රියාව තුළ, කර්මය තුළ, පුතජනත්වය තුළ, පුජ්‍යලත්වය තුළ තමයි ලෞකික හා ලෝකෝත්තර කියලා බෙදෙන්නෙම. ඒ නිසා මේ වචන බෙදෙන්නේ ඒ නිසා. ඔබට තේරේ යම් දවසක ධර්මයේ දුටු දවසක වචන කියන්නේ මොනතරම් පට්ටපල් බොරුවක්ද කියලා. ඒ වචන ඔස්සේ නේද ඔබ භාවනා කරන්නේ? භාවනා වෙනස් වෙන්නේ, අරමුණු කරන්නේ, අරමුණු වෙනස් කරගන්නේ මේ වචන ඔස්සේ. වචන ඔස්සේ නේද ඔබ කම්පණය වෙන්නේ? කම්පන වේගයන් අභිභව අපි ගමන් කරන්න ඕන. දැන් මේ හැම වචනයකින්ම ඔබ තුල සංඥා නිර්මාණය වෙනවා මිසක් මේ වචන වලින් සංඥා නිරෝධයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි වචන දුර්වලයි කියලා කියන්නේ. සෑම විටම වචනේ අභිභව දර්ශනය වෙන නුවණක් ගුණයක් ඔබ සතු විය යුතුයි. ඒකට කියනවා අධිචිත්ත අධිඥාන. අධිඥාන ගුණයකින් අධිචිත්ත ගුණයකින් ධර්මය අහන්න ඕන. නැත්නම් හරි සරලව මේක තේරුම් අරගෙන හිස්තයක් පුස්තයක් හැටියට සලකනවා. එහෙම නැත්නම් මේක අපිට තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මේක පඬිතයන්ගේ නෝ නැත්තන්ගේ දහම විශේෂයෙන් නුවණින් බැලිය යුතු, ශ්‍රවණය කළ යුතු, ප්‍රගුණ කළ යුතු ධර්මයක් බවට පත් වෙනවා. හොඳයි, අපි මේකේ භාවනාවක් නැහැ කියන අපිම භාවනාවේ යෙදුණා පැය දෙකහමාරකටත් වැඩි. මම හිතන්නේ ඔබට ඒක කාලය දැනුම් නැතුව ඇති කියලා. පැය දෙකහමාරක් කියන්නේ මේ ජීවිතේ නම් ගොඩාක් වැඩ රාජකාරී ගොඩාක් යෙදෙන්න තිබුණු කාලය. ඒ තාම සංසුන්ව පුටුවක වාඩිලා පැය දෙකහමාරක් ආධ්‍යාත්මික පරේක්ෂණයක යෙදෙනවා. වැරදිලා තමයි හැමෝටම හරි ගියේ. දැන් මට මේක වරදිනවා මේකට දොස් කියනවා හාමුදුරු කියලා මුකුත් හිතන්න එපා. කවුරුවත් හරියට අකුරු ලියලා ආපු අය නෙමෙයි. සියලු දෙනාම වැරදියට අකුරු ලියලා අකුරු හදාගත්ත අය. හැමදේම එහෙමයි. රාජකාරීත් එහෙමයි. අපි හැමදේම වැරදිලා හරි ගියපු කට්ටිය. ඒ නිසා මේ වැරදිලා නිවැරදි කරගන්න පිරිසේ කෙනෙක් බවට අනිවාර්යයෙන්ම අපිපත් වෙන්න ඕන. වැරදිලා හරියන පිරිසක් අපි. ඒ නිසා වඩ වඩාත් අවදීන් ධර්මයේ දෙස බැලීමෙන් මුලින්ම ධර්මයේ පිළිබඳව දැනුම, ඊට පස්සේ තමන්ගේ ආත්ම පරිවර්තනය. ආත්ම පරිවර්තනය කරගන්න ගොඩාක් දෙනෙකුට අමාරුයි. මොකද ධර්මයට තියෙන බැඳීමට වඩා බැඳීමක් සංස්කාරක ලෝකයට තිබුණාම එතන ඒ තමන්ට සුවයි කියලා හිතන තැන තමන්ගේ මනස ඇලවෙනවා. ඉතින් ධර්මයට ප්‍රමුඛත්වය ලැබෙන දවසේ තමයි ආ ධර්මය දකින්නේ. ඒ කියන්නේ මනසේ නිදහසට, කර්මයෙන් නික්මීමේ නිදහසට, ලෝකෝත්තර නිදහසට තමන්ගේ නුවණින් ඡායාවෙන් තමන් දැකදක ඉන්න කෙනා ලෝකයේ සියල්ල අතහැරීම් සිදු කර ධර්මයට බැඳෙන මොහොතේදී මේ ලෝකයේ අංක එකට ජීවිතයේ ධර්මයපත් වෙනවා. ඊට පස්සේ ආට වටින්නේ මේ ලෝකයේ ප්‍රමුඛ අංක එකට වටින්නේ ධර්මයයි. ධනය නොව, බලය නොව, නිලය නොව, පුජ්‍යලත්වය නොව, ඥාතියෙක් නොව, ස්වාමියා නොව, බිරිඳ නොව, දරුවන් නොව. එයාට පේන්නේ අංක එකටම පේන්න පටන් ගන්නවා ධර්මයයි ලෝකයේ යථාර්ථය. ධර්මයයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ. ධර්මයයි ලෝකේ වටිනා දේ. ඒ කියන්නේ අර දේවල් සම්පූර්ණයෙන් අතහැරලා නෙමෙයි, ධර්මය එක, අනිත් ඒවා දෙක, තුන, හතර, පහ වශයෙන් තමයි පහළ ඉලක්කම් වලට එන්නේ. නමුත් පුතජන ජීවිතයේ කහල බැලුවොත් ධර්මයට පුතනද ලැබෙන්නේ? ධර්මයට හම්බෙන්නේ නොනගතේ. එනේ දැන් අවුරුද්ද දවසේ ඔව් වැඩම අල්ලන්නත් නැකත තියෙනවා, කැම කන්නත් නැකත තියෙනවා, ඔක්කොම නැකත තියෙනවා. වැඩක් නැති වෙලාව, නැකතක් ඇත්තෙම නැති වෙලාව මොනවාද පුණ්‍ය කාලය. ඒක තමයි මිනිස්සු කරන්නේ ජීවිතේ. හැම දෙයකටම වැදගත්කම දීලා ඉඩක් ලැබුණොත් හෝ භාවනාවට එන්න, බණ අහන්න, බණ පොතක් බලන්නම් කියන්නේ. මම ඒකත් අර විස්්‍රාම කාලෙට දෙනවා. එහෙම නැත්තම් 50 පැන්නාම, 60 පැන්නාම විස්්‍රාම ගියාම පන්සල් දෙනවා. ඒ නිසා ජීවිතේ මිනිස්සු නිවන් දකීද? නිවන් දකින්නේ අංක එක ධර්මයට එන්න ඕන. හොඳම නැකත ධර්මයට එන්න ඕන. මෙහෙනම් නොනගෙතේට පන්සල් එන්න දෙන්නේ නැහැ. වැඩ අල්ලන නැකතට පන්සල් දෙන්න කියනවා. එයිල වහන්පත්තු කරන්න කියනවා. ඔයලෝන ආවොත් එමයි යන්න කියනවා. නරගෙ තේරෙනවා මෙතන වහන්පත්තු කරන්න. ඒ නිසා පින්නතුනේ අංක එකේ ධර්මය තියෙනවා. ඇයි? ධර්මයෙන් තමයි ඔබේ මුළු ජීවිතේම ආරක්ෂා කරන්නේ, මුළු ජීවිතේම පවත්වන්නේ, මුළු ජීවිතේටම ශක්තිය බලය එතනින් සලසා දෙන නිසා අංක එකට ධර්මයේ ගෙන්නු. බලන්න ඔබ අංක එකට ධර්මයේ ගෙනාවු කෙනෙක්ද කියලා. ඒ ධර්මයේ පිළිබඳව අනවබෝධය නිසා තමයි තාමත් ඔබ අංක 1ට ඔබේ ජීවිතයේ ධර්මයේ ගනල්ල නැත්නම් ගනල්ල තියෙන්නේ. අනිත් දේවල් දෙවෙනි තුන්වෙනි කාරණාවන් වලින් තබන්න සුදුසුයි. අංක 1ට ධර්මයේ ගෙනෙන්න ජීවිතයේ සුදුසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ. ඔබ ධර්මානුකූලව අනිකුත් දේවල් කටයුතු දිහා බලන කල ඔබේ ජීවිතයේ වඩාත් අර්ථාන්විතව වඩාත් නොසැලෙන අන්දමේ පවත්වීමට හැකියාව ශක්තිය ලැබෙනවා ධර්මයේ ඔස්සේ ජීවිතය දිහා බලන නිසා. බලන්න මෙතෙක් වෙලා හිස් වචන ටිකක් කතා කළා. හිස් වචන ටිකට අහුම්කන් දුන්නා. හිස් ප්‍රගුණ කිරීම ටිකක් කළා. ඊට පස්සේ අපි ලබන්නේ මොකද? හිස් ප්‍රතිඵලය. දැන් ඔබට ඕන හිස් දෙයක්ද නොසිස් දෙයක්ද? ඔබ ආස හිස් දෙයකට නොසිස් දෙයකටද? ඈ? හැබැයි අපිට මේ සාමාන්‍යයෙන් ජීවිතේ නොසිස් දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි නිර්වාණ ධර්මය කියන්නේ හිස් දෙයක්. ඒක ඵල රහිත දෙයක්. දැන් ඵලයක් හටගන්න එක නෙමෙයි ඵල නැති කරන එක නේද? ආය සංසාර උපදින භව ඵල හටගන්න නැති දෙයක්. මේක ඵල නැති දෙයක්. නිෂ්ඵල දෙයක්. ඔබ හොයන්නේ ඵලදායී දෙයක් නම් ඉතින් ඵලදායී දේවල් තියෙන සංස්කාරක ලෝකේ. ඒවයි ඵල තියෙන. මේක නිෂ්ඵලයි. ඉතින් නිෂ්ඵලත්වයේ ලෝකේ ජයග්‍රහණය කොට සලකන කෙනාට තමයි අන්නේ නිෂ්ඵලයත්වයේ නැමැති ඵලදායීත්වය ඔබට ලැබෙන්නේ. ඔබ දන්නවද ඒකේ ඵලදායීත්වයක් තිබුණ කියලා? කවුරුත් හොයාගෙන ගියේ නැහැ. කවුරුත් දාලා ගියපු මල්ලේ ඵලදායීත්වය තිබුණා. කතාවක් තියෙනවනේ. එක රජ කෙනෙක් තමන්ගේ පුතාලට ලස්සන පෙට්ටි හදලා ලොකු පෙට්ටි හදලා, ඉතින් මේ කැමති පෙට්ටියක් අලගන්න කියලා ඉවරලා දුන්න. සමහර ලොකු පෙට්ටි තිබුණා, පොඩි පෙට්ටි තිබුණා, තාම කුඩා පෙට්ටි තිබුණා. ඉතින් අර තණ්හාව වැඩි, ආසාව වැඩි කට්ටිය කියලා ඵලදායීත්වයනේ, ඵලදායීත්වයේ තියෙන ලොකු පෙට්ටියේ කියලා කල්පනා කරලා වැඩියෙන් බඩු තියෙන්නේ ඒවයි කියලා බැලුවා. සමහර දේවල් වල සර්පය හිටිය ලොකු පෙට්ටිය වල, සමහර ඒවා අඟුරු තිබුණා, සමහර දේවල් වල ගල් කැට තිබුණා. අර ලොකු පෙට්ටි බදාගත්ත අයට එච්චර වැඩි තණ්හාවක් තෘෂ්ණාවක් නැති තමන්ගේ දරුවෙක් හිටියා. එයා අවසානයේ ඉතුරු වෙච්ච පොඩි පෙට්ටිය ගත්තා. ඒකේ රත්තරන්, මිනි මුතු මැණික් වගේ වටිනා කියන දේවල් ඒ චූටි පෙට්ටියේ තිබුණා. ඒ වගේ මේ ඵලදායීත්වය හොයනවට වඩා මේ ලෝකේ ඵලදායී නැහැ, නිෂ්ඵලයි කියලා, ශූන්‍යයි කියලා සලකන දන මහා වටිනාකමක් තියනවද කවුරුත් කල්පනා කරන්න. ඒ නිසා තමයි නිවන මගේ හැරී තියෙන්නේ. නිවන සැඟවුණු පැත්තක, නොසිතන පැත්තකම හැම විටම පවතින නිසා. ඒ කුඩාවට සලකන්නේත් ඒකයි. කුඩා දේ තුල තමයි වඩා වටිනාකම තියෙන්නේ. ඵලදායී දෙයට වඩා මේ නිෂ්ඵලතා දේ තුල තියෙනවා විශාල ඵලදායී බවක් කියලා ඔබට දැකීමේ හැකියාව තියෙනවා. දැන් මීට පස්සේ නම් ඉතින් නිෂ්ඵලතාවය හොයාගෙන යයි ඵලදායීත්වයට වඩා ඵලදායී තියෙන දේවල් වලට වැඩි. අපි කවුරුත් කැමති නෑ අර කීමනක් තිබ්බට පරාජය නැමැති දොරටු වෙන්න ඔබ පිටවන්න, ඔබට ජයග්‍රහණය ලැබෙනවායි කියලා කියන්නේ. ඒ ලොකු පරමාර්ථයක් ඇතුව කියපු වචන, ඔව දාර්ශනික වද. පරාජය නැමැති දොරටු වෙන්න ඔබ පිටවන්න, ඔබට ජයග්‍රහණය ලැබෙනවා ඇති. නමුත් මිනිස්සු කැමති ජයග්‍රහණය නැමැති දොරටුෙන් පිට වෙන්න උත්සාහ කරන්නේ කවුරුත් අවසානයේ ලබන්නේ මොකද්ද? පරාජය. ජයග්‍රහණය නැමැති දොරටුවෙන් පිට වුණොත් ඔබ පරාජිත වෙනවා. පරාජය නැමැති දොරටුවෙන් ඔබ පිට ගන්න ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ඵලදායීත්වය කියලා ඔබ හොයන්නේ දැඩිසේ නිෂ්ඵල දේවල්. ඔබට හිතෙන්නේ ඔබ මෙතෙක් කාලයක් පළදායි දේවල් නේද හොයලා තියෙන්නේ? ඔන්න පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති නේද? පළදායි ධනය පළදායි බලය පළදායි අඳුරන කියන කම් පළදායි නිලතල තානාන්තර පළදායි කියලා අපි හිතුවා. මොකද බුදුවදන ඉති බාලෝ විහඤ්ඤති බාල මිනිස්සයා හැම හිතනවලු අත්තාහි අන්තනු නැති ඔබට ඔබවත් නැහැ තමන්ද තමන්වත් නැහැ කුතෝ බුත්තා කුතෝ දන දැන් කොහෙද හිතෙන් දැන් පිළ පළදායිත්වයේද වැඩගත් නිෂ්පලයි කියලා සලකන දේ නිෂ්පලයි කියලා සලකන ලෝකයේ දේ තමයි වඩාත්ම පළදායි. ඒ නිසා ඔබට උගන්වලා ඇති හිස් පුරුෂයෙක් වෙන්න එපයි කියලා. ඒ වුණාට ඔබ හිස් පුරුෂයෙක් වෙලා බලන්න මොන තරම් වටිනාකමක් එක්ක තියෙනවද කියලා. හිස් පුරුෂයෙක් කියලා කියන්නේ හිස් මිනිස්සෙක් කියලා කියන්නේ රහතන් වහන්සේ කියන්නේ. එයාතුල මොකුත්ම නැහැ හිස්. නැහැම දෙනාගේ අවබෝධය වඩ වඩාත් දියුණු ප්‍රමුණු වේවා. වහමහා සත්‍ය අවබෝධය වේවා. ඔබ ළඟ ඇති බොරුවත් මා ළඟ ඇති බොරුවත් ලෝකේ ඇති බොරුවත් තේරුම් අරගෙන මේ සියල්ල අතහැර කාට දෙන්නද ආන්නේ දෙන්න යන්න කොතෙන්ද එදනින් මේ වචන ටික අවසන් කරනවා. නිෂ්ඵල වචන ටික අවසන් කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.